පසුගියද පර්යේෂකයින් පිරිසක් විසින් ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගැනීම ලවපුරා ප්‍රවෘත්ති මවන කාරණයක් බවට පත් වුණා. විද්‍යාව තුල මෙය ඉතාමත් සුවිශේෂී කාරණයක්, එහෙමත් නැත්නම් සම්දිස්ථානයක් වශයෙන් තමයි විද්‍යාඥයින් හඳුන්වා දෙනු ලැබුවේ. මේ කාරණය මේ තරම් දුරට වැදගත් කාරණයක් බවට පත්වන්නේයි, විද්‍යාව තුල මෙය වැදගත් කාරණයක් බවට පත්වන්නේයි, මෙය අපේ සාමාන්‍ය ජනතාව විදියට අපිට වැදගත් කාරණයක් බවට පත්වන්නේයි, මේ පිළිබඳව අද වැඩසටහනෙන් අපි කතා බහ කරන්නට තීරණය කළා. මේ පිළිබඳව කතා බහ කරන්නට ඇමරිකා එක්සත් ජනපදයේ නාසා පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වශයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින ආචාර්ය සරත් ගුණපාලයන් මේ මොහොතේ අපි ඇමරිකා එක්සත් ජනපදයේ සිට සම්බන්ධ කරගත්තා. අපි ඔබතුමාව මුලින් SBS ගුවන්විදුලියට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන් සංජය.
අපි දැනගන්නට කැමති ආචාර්යතුමනි, දැන් විශේෂයෙන්ම මේ ග්‍රැවිටේෂනල් වේව්, එහෙමත් නැත්නම් ගුරුත්වාකර්ෂණ තරංග විද්‍යාඥයින් විසින් මේ ආකාරයෙන් සොයාගනු ලැබීම කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද? ඇයි මේක වැදගත් කාරණයක් ලෙස විද්‍යාඥයින් හඳුන්වනු ලබන්නේ?
ඉතාම හොඳ ප්‍රශ්නයක් සංජය. ටිකක් දිග පිළිතුරක් දෙන්න වෙනවා මේක ගැන හඳුන්වලා දෙන්න. දැන් අපි මිනිසුන් එහෙම නැත්නම් සත්වයින් වශයෙන් අපිට දැනගන්න ඕනේ ලෝකයේ විශ්වයේ තමා අවට වෙන්නේ මොනවද කියලා. ඒවා අපි දැනගන්නේ සෙන්සස් වලින්. සෙන්සස් කියන්නේ අපේ ඇහෙන් එනවා, කනෙන් එනවා, වෙනත් ස්පර්ශයෙන් ඒ වගේ තැන් වලින් සෙන්සස් එනවා. එහෙම නැත්නම් මිනිසුන් විසින් හදපු මෑන් මේඩ් සෙන්සර්ස්, ඒ කියන්නේ ඩිටෙක්ටර්ස්, ඒවත් සෙන්ස් කරනවා. මේ ඔක්කොම සෙන්ස් කරන්නේ තරංග වලට. තරංග මොකද, තරංගයෙන් වෙනස්කමක් ඇති වෙනවා. වෙනස තමයි අපිට තේරෙන්නේ. දැන් අපි ඇහැ ගත්තොත් ඇහැ සෙන්ස් වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වලට. ඒ කියන්නේ ආලෝකය කොහේ හරි ඉඳලා එනවා විද්‍යුත් චුම්බක තරංග, ඒක කොහේ හරි වැදිලා ඒකෙන් පරාවර්තන වෙලා එන එක අපිට අපේ ඇහැට ආපුවම අපි ඒ තියෙන දේ දකිනවා. ඒ වගේම දැන් කනට ඇහෙන ශබ්දය තරංගයක්. ඒක ගමන් කරන්නේ වායුව දිගේ, ගමන් කරලා කනට ආපුවම අපිට ඇහෙනවා. දැන් ගුරුත්වාකර්ෂණ තරංගය කියන එක 1915 අයින්ස්ටයින් විසින් එයාගේ ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි, කියන්නේ සාමාන්‍ය සාපේක්ෂතාවාදේ ප්‍රෙඩික් කරපු දෙයක් මේක. හැබැයි මේක ගැන හොයාගන්න බැරි වෙලා තිබුණේ මෙතෙක් කල් වෙනකන්. මම ඒක ගැන තව විස්තර ටිකක් පස්සේ කියන්නම්. මේ ප්‍රථම වතාවට මේ ගුරුත්වාකර්ෂණ තරංග හොයාගත්තේ මේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා කරපු එක්ස්පෙරිමන්ට් එකකින්. ඒක අනාවරණය කරේ සුමන්දේකට ඉස්සලා. මේක විශේෂ තරංග జాතියක්. මේක විද්‍යුත් චුම්බක තරංගත් නෙමෙයි, ශබ්ද තරංගත් නෙමෙයි. මේක මිනිසාව ඉදින් ප්‍රථම වතෙන් මේ තරංගය හොයාගත්තේ මේ වතාවට තමයි අයින්ස්ටයින් ඒක ප්‍රෙඩික් කළා අවුරුදු 100කට පස්සේ. ගුරුත්වාකර්ෂණ තරංග ආලෝකයේ වේගයෙන්ම ගමන් කරනවා. ඒකට මීඩියම් එකක් අවශ්‍ය නැහැ. දැන් විද්‍යුත් චුම්බක තරංගත් යන්න මීඩියම් එකක් අවශ්‍ය නැහැනේ. ඒක හිස් වායුව නැත්තනකුණත් යනවා. ගුරුත්වාකර්ෂණ තරංග වලින් මිනිසාට ඇති වැඩක් නම් මේ කියන්න බෑ. මිනිසාට උදව් වෙන දෙයක් නෙමෙයි දැන්ට තියෙන විදිහට. හැබැයි ගුරුත්වාකර්ෂණ තරංග නිසා අපිට විශ්වයේ ඈත වෙන දේවල් ගොඩාක් හොයාගන්න පුළුවන්. විශ්වය හැදුනේ කොහොමද, විශ්වයේ ඈත මොනවද තියෙන්නේ, ඒවා ඇතුලේ තියෙන මොනවද, තරු ඇතුලේ, ඒ වගේ ගොඩාක් දේවල් අපිට දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ ගුරුත්වාකර්ෂණ තරංග අධ්‍යයනය කළා. තව විදිහකින් කියනවා නම් අපි දන්න විශ්වයේ අපි වගේ පදාර්ථ 2% විතර තමයි තියෙන්නේ. මේ කියන්නේ ශක්තියයි ඔක්කොම එකතු කරපුවම 4% වැඩි එන්නේ නැහැ. 20% ගණක් තියෙන්නේ ඩාර්ක් මැටර් කියන එක. ඒ කියන්නේ කාටවත් පේන්නේ නැති ද්‍රව්‍යයක් තියෙනවා. 72% තියෙන්නේ ඩාර්ක් එනර්ජි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒවා අපිට හොයාගන්න හරිම අමාරුයි. මොකද ඒවා ඉන්ටරැක්ට් කරන්නේ නැහැ විද්‍යුත් චුම්බක තරංගවත් ශබ්ද තරංගවත් මොනවත් එක්ක. අපි හිතනවා මේ ගුරුත්වාකර්ෂණ තරංග වලින් ඒ වගේ දේවල් විශ්වය ගැන ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි කියලා.
ඒ වගේම දැන් මේ ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගැනීම සඳහා වූ ක්‍රියාත්මක වූ පර්යේෂණය ඉතාමත් විශාල, ඉතාමත් දැවැන්ත පර්යේෂණයක් බවට පත් වූ බව තමයි මට හැඟුණේ මේ පිළිබඳව මට කියවන අවස්ථාවන් වලදී. ලොව පුරා පර්යේෂකින් විශාල ප්‍රමාණයක්, පර්යේෂණ ආයතන විශාල ප්‍රමාණයක් මේ සඳහා දායකත්වය ලබා දී තිබුණා. අපි දැනගන්නට කැමති ඔබතුමාගෙන් මේ පර්යේෂණය සිදු වුණු ආකාරය පිළිබඳව.
මේ පර්යේෂණයේ නම තමයි, ඉංග්‍රීසියෙන් කියන කෙටි නම තමයි ලයිගෝ. ලයිගෝ කියන්නේ LIGO. ඒකේ දිග නම තමයි ලේසර් ඉන්ටර්ෆෙරෝමීටර් ග්‍රැවිටේෂනල් වේව් ඔබ්සර්වටරි. මේක පටන් අරගෙන තියෙන්නේ ඇමරිකාවේ තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා, කැලිෆෝනියා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි එක කෙටියෙන් කියන කැල්ටෙක්. මම ඒක දන්නවා, මොකද මමත් නාසා එකේයි කැල්ටෙක් එකේයි දෙකේම වැඩ කරනවා. කැල්ටෙක් එකේ හිටිය ප්‍රොෆෙසර් කෙනෙක් කිප් තෝන් කියලා. කිප් තෝනොයි MIT කියලා තියෙන බොස්ටන් වල මැසචුසෙට්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි වල ඒක හිටපු රේන වයිස් කියන ප්‍රොෆෙසර්, ඒ දෙන්න වොෂින්ටන් වලදී හම්බෙලා මේ දෙන්න අඳුරන දෙන්නෙක්. මේ දෙන්න කතා කරලා තියෙනවා ග්‍රැවිටේෂනල් වේව් ගැන. මේ දෙන්නව ග්‍රැවිටේෂන් ගැන උගන්වනවා ඒ යුනිවර්සිටි වල. කිප්තෝන් කියන එකේනා ග්‍රැවිටේෂන් කියලා ලොකු පොතක් ලියලා තියෙනවා. ඒක විතරයි ඇත්තනම් මම හිතන්නේ එකම් පොත ඔය ගැන තියෙන. මේ දෙන්න කතා කරලා කතාව ගොඩාක් ඉන්ට්‍රෙස්ටිං වෙලා මුළු රැක්ම මේ දෙන්න කතා කරලා තියෙනවා. ඇමරිකාවේ මේ වගේ විද්‍යාව හොයන විද්‍යා කටයුතු වලට ආධාර දෙන්නේ ඇමරිකාවේ තියෙන නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් කියන එක. ඒකට ප්‍රොපෝසල් එකක් ගෙනහිලා තියෙනවා 1990 විතර, 1989-90. ඒ කට්ටිය මේක ෆන්ඩ් කරන්න හිතලා කළා. මේ දෙගොල්ලෝ එකතු වෙලා කැල්ටෙක් වල හදලා තිබුණා, පැසඩෙනා වල, ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරේ කිට්ටුව, ලීගෝ කියන පළවෙනි උපකරණය. ඒකේ උපකරණයේ කන්සෙප්ට් එක තමයි මයිකල්සන් ඉන්ටර්ෆෙරෝමීටර් කියන එක. මයිකල්සන් ඉන්ටර්ෆෙරෝමීටර් කියන එක භෞතික විද්‍යාවේ යුනිවර්සිටි වල හැමෝම ඉගෙන ගන්න දෙයක්. ඒකේ තියෙන ආම්ස් දෙකක්, ඒ කියන්නේ අඩු දෙකක් තියෙනවා. ඒ දෙක අතරේ පොඩි දුරක් වෙනස් වුණොත්, ඉතාම පොඩි දුරක් වෙනස් වුණොත් ඒක හොයාගන්න පුළුවන්. ඒක තමයි මේකේ අදහස. ඒකේ සූක්ෂමතාවය වැඩි වෙනවා මේ ඒ තියෙන හඬු, එහෙම නැත්නම් මේ තියෙන පැති දෙකේ තියෙන දුර වැඩි කරනකොට. මේගොල්ල සාමාන්‍ය ලැබ් එකේ තියෙන්නේ අඩි දෙක තුනක් දුර ආම්ස් තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙන්නේ. මේ කට්ටිය හදලා තියෙන කැල්ටෙක් වල අඩි 40ක් දිග එකක්. ඒකෙන් ගුරුත්වාකර්ෂණ වේව් එක හොයාගන්න තමයි හදලා තියෙන්නේ. දැන් මේ ගුරුත්වාකර්ෂණ වේව් එක අයින්ස්ටයින් ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ වේව්ස් ඇති වෙනවා ගුරුත්වාකර්ෂණ තරංග බර තියෙන ඕනෙම එක්කෙනෙක් ත්වරණයකින් යනකොට. ඒ කියන්නේ එකම වේගෙන් යනකොට ඇති වෙන්නේ නැහැ, නිකන් තියනකොට ඇති වෙන්නේ නැහැ, ත්වරණයකින් යනකොට, ඒ කියන්නේ ඇක්සලරේට් කරනකොට ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි දුවනවා නම් අපිට ගුරුත්වාකර්ෂණ තරංගයක් ඇති වෙනවා. කාර් එකක් යනවා නම් ඒකෙනුත් වෙනවා. හැබැයි ඒ තරංගය ඉතාම පොඩි, ඒකින් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපිට මනින්ද ඕන තරම් තරංගයක් මේවා කරනවා නම් ගොඩාක් බර විශාල වස්තුන් චලනය වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ දැන් ඉර ගන්නකො ඉරනේ අපේ ස්වර්ව ග්‍රහ මණ්ඩලයේ බරම වස්තුව. ඉර හෙලෙව්වත් මනින්ද තරම් ගුරුත්වාකර්ෂණ තරංගයක් ලබා ගන්න බෑ. දැන් විශ්වයේ තියෙන බර වැඩිම වස්තුන් තමයි බ්ලැක් හෝල්. ඒ වගේ එකක් චලනය වෙනකොට තමයි අපිට මෙෂර් කරගන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ තරංගයක් ඇති වෙන්නේ. ඒකින්ද මේගොල්ලන් කැල්කියුලේට් කරලා බැලුවා බ්ලැක් හෝල් දෙකක් එක වටා කැරකෙනකොට ඇති වෙන ගුරුත්වාකර්ෂණ තරංග වලින් තමයි වැඩිම ලොකු ගුරුත්වාකර්ෂණ තරංගයක් එන්නේ. හැබැයි ඒකක් පෘථිවියට ආපුහම ඈත ඉඳලා අපේ වෙන දුරේ වෙනස්කම් වෙන්නේ මීටරයකට -19 බලේ. ඒ කියන්නේ පරමාණු ඇතුළු තියෙන නෂ්ටියනුත් 10,000 එක්ක තමයි ඒ වගේ දුරක් තමයි වෙනස් වෙන්නේ. ඒ වගේ දුරක් මනින්ද මේගොල්ල බැලුවා, කැල්කියුලේට් කරලා බැලුවා මේ ඉන්ටර්ෆෙරෝමීටර් එක හදන්න ඕනේ. ඒකේ ආම් එක ආම් එකක් කිලෝමීටර් 4ක් දිග වෙන්න ඕනේ. මේගොල්ල පළවෙනි ඉන්ටර්ෆෙරෝමීටර් හැදුවේ ඇමරිකාවේ වොෂින්ටන් කියන ප්‍රාන්තයේ හැන්ෆර්ඩ් කියන කැලේ තමයි හැදුවේ. කැලේක හැදුවේ මොකද ඒගොල්ලන්ට වටින් පිටින් යන ප්ලේන්, කාර් පාරවල් ඒ පැත්තේ නැහැ. එතකොට බාධක එන්නේ. එතකොට එක ආම් එකක් කිලෝමීටර් 4ක් දිගයි. ටියුබ් එක අඩි 4ක් පළලයි. එතකොට මේක ඇතුලේ තනිකරම හිස්, ඒක වැකියුම් එකක් තියෙන්නේ. ඒ වැකියුම් එක ලෝකේ දෙවණියට ලොකු වැකියුම් එක. ඒක ඇතුලේ කොච්චර ඉඩ තියනවද කිව්වොත් බෝයිං 747 ලොකු ජම්බෝ ජෙට් 11ක් දාන්න පුළුවන්. එතකොට දැන් මේක එතන විතර ඩිටෙක් කළා මදි. මොකද එක තැනක් විතර හෙලවෙන්න පුළුවන් යම් යම් ලෝකල් බාධක. ඒ කියන්නේ ඒ අවට තියෙන වෙනස් වීම හින්දා. ඒකින්ද තවත් ඒ වගේ ඉන්ටර්ෆෙරෝමීටරයක් හැදුවා. කිලෝමීටර් 3000ක් ඈතින් ඇමරිකාවේ ලුයිසියානා කියන ප්‍රාන්තයේ ලිවින්ස්ටන් කියන තැන අර විදිහටම. ඊට පස්සේ ඒ දෙකම එක ගවන්ට ඔපරේට් කරන්න ඕනේ. ඔපරේට් කරලා මේ ග්‍රැවිටේෂන් වේව් එකක් ආවොත් ඒකේ තියෙන මිරර් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන තරම තමයි මීටරයකින් -19 බලේ. එච්චර පොඩි දුරක් වෙනස් වෙන. ඒක ඩිටෙක් කරන්න තමයි අවුරුදු ගාණක් හැදුවේ. අවුරුදු 30ක් විතර මේක තමයි ඒගොල්ල කරේ. පළවෙනි ගමන ඩිටෙක් කරගත්තේ මේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 14 වෙනිදා මේ අතරතුර කාලේ 1500ක් වැඩ කරලා තියෙනවා ලෝකයේ එක එක තැන්වලින් ආපු විද්‍යාඥයෝ මේගොල්ලන්ට සහාය දෙන්න. මේක තනිකරම ෆන්ඩ් කරලා තියෙන්නේ ඇමරිකාවේ නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකෙන්. ලෝකේ වටේ තියෙන ඉන්ස්ටිටියුෂන් 130ක කට්ටිය කන්ට්‍රිබියුට් කරලා තියෙනවා. මේ දවස්වල කැල්ටෙක් එකේ හරියට තියෙන සෙලිබ්‍රේෂන් මේක ගැන සතුට ප්‍රකාශ කරන්න. මොකද මේක විද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත් සොයා ගැනීමක් අවුරුදු ගණනාවකින් දශක ගණනාවක් ඇතුළත වෙච්ච විශේෂ සොයා ගැනීමක් මේක.
ඒ වගේම අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ කාරණේ පිළිබඳව මේ කාරණයට සම්බන්ධ වෙන අපේ අසන්නන්ට ගැටලුවක් තියෙන්න පුළුවන් යම්කිසි ආකාරයකින් මේ ග්‍රැවිටේෂනල් වේව් එහෙමත් නැත්නම් ගුරුත්වාකර්ෂණ තරංග බලශක්ති ප්‍රභවයක් විදියට එහෙමත් නැත්නම් බලශක්තිය ජනනය කරන බලශක්තියක් විදියට අපිට යොදා ගැනීමේ හැකියාවක් අනාගතයේදී තියෙනවද ඔබතුමා හිතන විදියට?
ඇත්තටම නැහැ කෙටි උත්තරේ. ඒකට හේතුව මේ ගුරුත්වාකර්ෂණ තරංග අපිට එනකොට ඒකෙන් වෙන චලනය හරීම පොඩි. ඒකින්ද ඒකෙන් අපිට දැන් අපි දැන් අර ඉන්ටර්ෆෙරෝමීටරේ මිර එක වෙනස් වෙන්නේ මීටරයකට -19 බලයට. ඒ කියන්නේ නෂ්ටියක පළලෙනු 1000 එක. ඒකින්ද එච්චර ශක්තියක් නැහැ මේකට. ඒකින්ද මේකෙන් මොනවත් අපිට ඩ්‍රයිව් කරන්න බෑ ශක්තිය ගන්න. හැබැයි ඒ කියනවා වගේම දැන් මේ ඩිටෙක්ට් කරපු ගුරුත්වාකර්ෂණ තරංගය දැන් අවුරුදු බිලියන 1.3කට ඉස්සෙල්ලා වෙලා තියෙන්නේ බ්ලැක් හෝල් දෙකක් එක වටා කැරකිලා එකට හැපිලා එකට එකතු වෙලා තියෙනවා. එක බ්ලැක් හෝල් එක බර අපේ ඉර වගේ 36ක් අනිත් බ්ලැක් හෝල් එකේ බර අපේ ඉර වගේ 29ක්. එතකොට දෙකම එකතු කරවම බ්ලැක් හෝල් දෙකේ බර අපේ ඉර වගේ 65. හැබැයි අන්තිමට හැදිච්ච බ්ලැක් හෝල් එක අර දෙක එකතු වෙලා ඒක බර අපේ ඉර වගේ 62. ඒ කියන්නේ අර දෙක එකතු වෙච්ච වෙලාවේ එක මොහොතකින් ඒ කියන්නේ තප්පරයකින් කෝටියකින් එකක් විතර කාලය ඇතුළත අපේ ඉර වගේ 3ක බරක් නැති වෙලා තියෙනවා. එතකොට බර නැති වුණා කියන්නේ අයින්ස්ටයින්ගේ ෆේමස් සමීකරණයක් තියෙනවානේ E=mc² කියලා. ඒ කියන්නේ බර නැති වුණොත් ඒ බර ශක්තියක් වශයෙන් පිට වෙනවා. මේ බ්ලැක් හෝල් දෙක එකතු වෙලා පිට වෙච්ච ශක්තිය ඉතාම අධිකයි. දැන් අපේ සෞර ග්‍රහමණ්ඩලයේ විතරක් නෙමෙයි අපේ කිරිසෛර කියන ගැලක්සියේ ශීරපතේ මන්දාකිණියේ තරු තියෙන බිලියන 200ක් විතර. ඒ වගේ ගැලක්සීසුත් අපි දන්නා බිලියන 250ක් විතර. දැන් ඒවැය තියෙන මේ ඉරවල් ඔක්කොම එක දවසක් ඒ ඉරවල් පිට කරන ශක්තිය තියෙනවානේ. ඒ පිට කරන ශක්තියටත් වැඩිය ශක්තියක් මේ බ්ලැක් හෝල් දෙක එකතු වෙලා එකතු වෙච්ච වෙලාවේ පිට වෙලා තියෙනවා. ඒ ශක්තියෙන් මුළු විශ්වයම කම්පණය වුණා. හැබැයි මේක ගොඩාක් ඈත වෙච්ච හින්දා අපිට ඒ ශක්තිය ප්‍රයෝජනයකට ගන්න බෑ. අපිට එනකොට ඒක හරියට වීක් වෙලා.
ඒ වගේම දැන් මේ පිළිබඳව මා සම්මුඛ සාකච්ඡාවකට සවන් දෙනකොට පසුගියදා රූපවාහිනිය ඔස්සේ ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් මේ පිළිබඳව පළ කරපු මතයක් සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. ඔහු කියනවා දැන් අපි විදුලිය කියන කාරණය හොයාගත්තට පස්සේ අපි 1700 ගණන් වලදී ඒ හොයාගත්ත වකවානුව තුල බොහෝ අයට අවබෝධයක් තිබුණ නැහැ මේ කොහොමද සාමාන්‍ය ජීවිතයට සාමාන්‍ය ජනතාවට උපකාරී වන බලශක්තියක් විදියට යොදාගන්නේ කියලා. මේ කාරණයත් එහෙමම දෙයක්, මේ ග්‍රැවිටේෂනල් වේව් කියන කාරණය සොයා ගැනීම. එයත් ඉදිරියේදී යම්කිසි ආකාරයකින් සාමාන්‍ය ජනතාවට උපකාරී වන එහෙමත් නැත්නම් උදව් වන කාරණයක් බවට පත් වෙන්නට ඉඩ තියෙනවායි කියලා ඔහුගේ මතය ප්‍රකාශ කරනවා. ඔබතුමා මොකද හිතන්නේ?
ඔප්ටිමිස්ටික් විදිහට බැලුවාම ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අපිට ඉදිරියට මොනවා වෙයිද කියලා කියන්න බෑ. ඇත්තට විද්‍යාඥයෙක් වශයෙන් කියනවා නම් ඉදිරියට වෙන්න බෑ. ඔප්ටිමිස්ටික් විදිහට බැලුවාම ඒ වගේ ප්‍රකාශයක් මම උනත් කරයි. දැන් විද්‍යාත්මක වශයෙන් ගත්තාම බලජාති හතරක් තියෙනවා. ෂෝට් රේන්ජ් නිව්ක්ලියර් ෆෝස්, ලොง රේන්ජ් නිව්ක්ලියර් ෆෝස්, විද්‍යුත් චුම්බක ඉලෙක්ට්‍රොමැග්නටික් ෆෝස්, ගුරුත්වාකර්ෂණ බලය, ග්‍රැවිටේෂනල් ෆෝස්, ගුරුත්වාකර්ෂණ බලය තමයි වීකස්ම. හැබැයි ඉතින් ඒකින්ද තමයි ගුරුත්වාකර්ෂණ වේව් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි ඇවිදිනකොටත් ගුරුත්වාකර්ෂණ තරංග එනවා. ඒවාගෙන් මේ එන බලේ ඉතාම පොඩි, ඒකෙන් මොනවා හරි හෙලවෙනවා නම් ඒක හෙලවෙන්නේ මීටරයකින් -31ක් විතර. ඒ වගේ බොහොම පොඩ්ඩයි පොඩි ශක්තියක් එන්නේ. ඉතින් ඒකින්ද මේ නුදුරු අනාගතේ නම් මට හිතාගන්න බෑ අපිට ප්‍රයෝජන
අපි සමගින් විශේෂ කතාබහට එකතුනේ ඇමරිකා එක්සත් ජනපදයේ නාසා පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලයන්. අපි ඔබතුමාට බොහොම ස්තුතියි මේ වැදගත් කාරණේ පිළිබඳව අපේ අසන්නන්ට අවබෝධයක් ලබා දෙන්නට SBS ගුවන්විදුලිය සමගින් එක් වුණාට.
බොහොම ස්තුතියි සංජය.